Honorable Dr. Sera Nanayakkara, you have 12 minutes.
Garu Niyojya Kathanayakathumani, මං හිතන්නේ අද මේ අපි සංවාදයට ලක් කරන්නේ මෑතකාලීන ලාංකීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂතම අයවැයක් සම්බන්ධයෙන් කියන කාරණය ඉතා පැහැදිලි. විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ ලාංකීය දේශපාලන සමාජ ආර්ථිකය තුළ ඇතිවෙච්ච ඉතාම ගැඹුරුතම වඩාත්ම සංකීර්ණතම සමාජ ඛේදවාචකයන් රාශියකට මුහුණ දුන්නු අපේ රටේ ජනතාව ඉතා විශාල විපත්තීන් ව්‍යසනයන් රාශියකට මුහුණ දුන්නා. එන් අනතුරුව රට කොයිතරම් විපතකට පත් වුණාද කියතොත් අපේ රට ලෝකයේ ඉදිරියේ හෙළිදරව් වුණේ බංකොලොත් රාජ්‍යයක් විදියට. මං හිතනවා ඒ තත්ත්වය තුළ මේ රටේ සාතිචය බහුතර ජනතාව වින්ද පීඩාවන් ගත කරපු දුබ්බර ජීවිතය ඉතාම ඛේදනීයයි. ඒ තත්ත්වයන් යටතේ තමයි මං හිතන්නේ මේ රට ඇතිවෙච්ච තත්ත්වයෙන් මුදා ගන්න නව දේශපාලන ව්‍යාපාරයක් විදිහට පුළුල් මහජන ව්‍යාපාරයක් විදිහට ජාතික ජනපාල වේගය මහජනතාවත් එක්ක එකතු වෙලා ඒ නව ජාතික පුනරුදය සඳහා සටන් වැදුනේ. ඉතින් මං හිතනවා කාලාන්තරයක් තිස්සේ මේ රට පාලනය කරපු වැරදි දේශපාලනයන්, ඒ වගේම අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති, ඒ වගේම වගකීම් විරහිත දුර්වල මූල්‍ය කළමනාකරණය වැනි කාරණා නිසා අපි ජාතික ජනබල වේගයේ විදිහට මේ වෙනකොට තීරණය වෙලා තියෙනවා. පැහැදිලිවම මේ රටට ඉතාම යහපත් අනාගතයක් උදා කිරීමේ කටයුතු රාශියක් වියක් කරන්නට මා විශ්වාස කරනවා. මේ ඉදිරිපත් කරපු 2025/5 අයවැය ප්‍රකාශය ඒ සඳහා ඉතාම සාධනීය ප්‍රවේශ මාර්ගයක් කියන කාරණේ. ඒකයි මම විශ්වාස කරන්නේ මේ අයවැය ප්‍රකාශය මේ ජාතියට මේ දේශයට යහපත් අනාගතයක් පිරිනමන්න කෙරෙන වඩාත් යහපත් ප්‍රවේශ මාර්ගයක්. ඉතින් කොයිතරම් මිනිස්සු අර්බුදයට පත් වුණාද කියතොත් එදිනෙදා පෝලිං වල හිරවිච්ච මිනිස්සු පැය ගණන්, වරු ගණන්, දින ගණන් පෝලිං වලම සමහර විට ශාරීරිකව වගේම මානසිකව බෙලහීනව එතනම වැටිලා මියා දෙන්න තරම් අපේ රටේ මිනිස්සුන්ට සිද්ධ වුණා. ඒ ඛේදනීය ඉරණමෙන් මේ රට ගලව ගන්න තමයි මේ ජාතික ජනපාල වේග රජය මේ වෙනකොට මේ පිඹුරුපත් සකසලා තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ ඉදිරිපත් කරපු 2025 අයවැය. ඉතින් මේ අයවැය තුළ වඩාත්ම විශේෂතම කාරණය විදිහට අපි දකිනවා මේ රටේ ප්‍රජාතාන්ත්‍රික තත්ත්වය ආරක්ෂා කරගනිමින් සාමාන්‍ය පොදු ජනතාවගේ සුභසිද්ධිය අභිලාෂ කොට ගනිමින් මේ හදලා තියෙන සැලැස්ම. ඉතින් මං හිතන්නේ මේ වෙනකොට අපි හාස්‍යජනකයි හරිම විපක්ෂයේ අසුන් සියල්ල හිස් වෙලා අපි මේ රට කොයි තරම් දුරට යහපත් කරන්න උත්සාහ කරත් සමහර විට කිඹුල් කඳුළු හෙලන විපක්ෂයේ මේ මොහොතේ මේ ස්වභාවයේ නැතිකම ගැන අපි බොහොම කනගාටුදායකයි. ඉතින් අද ඉතින් ගෞරවනීය නියෝජ්‍ය කතානායකතුමනි, මං විශේෂයෙන් මුළු අයවැය ප්‍රකාශය පිළිබඳව මගේ අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් මගේ අවධානය දිනාගත්තු ඉතාම වැදගත් සුවිශේෂ කාරණයක් පිළිබඳව පමණක් ගැඹුරින් කල්පනා කරන්න හිතුවා. විශේෂයෙන්ම අධ්‍යාපනය කියන කාරණය. අධ්‍යාපනය කියන එක රටක අනාගතය තීරණය කරන වඩාත් සුවිශේෂතම ප්‍රබලතම සාධකයේ විදිහට තමයි අපි ගණන් ගන්නෙ. රටක අධ්‍යාපනය දුර්වල වුණොත් ඒ රටේ ජනතාව බුද්ධිමත්කමෙන් හීන වෙනවා, ඥානයෙන් අඩු වෙනවා, එදිනෙදා කාලීන අවබෝධයෙන් තොර වෙනවා, ඒ වගේම තමන්ට එළඹෙන අභියෝගයන්ට මුහුණ දිය නොහැකි වෙනවා. කොටින්ම කියතොත් රටේ ජනතාව බුද්ධිමත්කමෙන් හීනවීම ඇත්ත වශයෙන්ම මේ රට ඉතාම ඉක්මනින් දීන රාජ්‍යයක් බවට පත්වෙන ලකුණු, අනුන්ගේ වහලුන් බවට පත්වෙන ලකුණු අපේ රටේ තියෙනවා. ඉතින් ඒ තත්ත්වය මග අරගන්න තමයි අපි මෙවර අයවැයෙන් මේ රටේ ජනතාව සබුද්ධික ජනතාවක් වශයෙන් නිර්මාණය කරන්නට මේ පිඹුරුපත් සකසලා තියෙන්නේ. මට හිතෙනවා අධ්‍යාපනය කියන කාරණය ගත්තහම අපේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ සබුද්ධික සමාජයක් නිර්මාණය කිරීම. ඒ තුල විශේෂයෙන්ම අයවැය තුලත් අවධාරණය කරන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ජාතියේ දරුවන් සියලු දෙනාටම අධ්‍යාපනය හිමි. එය ඔවුන් සතු අනුල්ලංඝනීය අයිතියක්. දෙවනි කාරණය තමයි ඒ අයිතිය ක්‍රියාත්මක කළ යුත්තේ සපුරා රජය විසින්. රජයේ වගකීමක් ජාතියේ සියලු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම. මෙන්න මේ කියන කාරණය ඔස්සේ ගත්තහම අපි ඉතාම පැහැදිලිව මේ අයවැය ප්‍රකාශය ඒ අධ්‍යාපනය කියන කාරණය ඉතාම මැනවින් ස්පර්ශ කරලා තියෙනවා, ආමන්ත්‍රණය කරලා තියෙනවා කියන කාරණය ඔප්පු වෙනවා. දැන් සාමාන්‍ය අපි අහලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාවේ මෙතෙක් ප්‍රචලිත කාරණය තමයි හොඳම පාසල ළඟම පාසල කියන කාරණය. මෙතෙක් දශක ගණනාවක් මේ මහපොළව තුල ක්‍රියාත්මක වෙච්ච කාරණාව. නමුත් අපි දන්නවා පැහැදිලිවම දරුවෙක් එක මවකට පිළිසිඳගත් දා ඉඳන්ම ඒ අම්මයි තාත්තයි දෙන්නම පුළුවන් තරම් බොරු ගොතලා බොරු හදලා නිර්මාණය කරන්න යන්නේ තමන්ගේ දරුවව උසස් පාසලකට, ජනප්‍රිය පාසලකට ඇතුළත් කරන්න. මේ රටේ ඉතා බරපතල විදිහට ඒ අධ්‍යාපනයේ විෂමතාව මේ මහපොළොවේ තුල දකින්න ලැබෙනවා. ඒ දකින්න ලැබුණ එක පැහැදිලිවම මේ රට විනාශකාරී මාවතකට යොමු කරන්න පුළුවන් කාරණයක් විදිහට තමයි අපි දකින්නේ. අධ්‍යාපනයේ ඛේද වාචකය ඒක ඉතාම ප්‍රබල කාරණයක්. රටේ සංවර්ධනය අනාගතය සම්බන්ධයෙන් සලකලා බලනකොට ලංකාවේ පාසල් 10126න් පාසල් 1500ක් තියෙන 50ට අඩු සිසුන් සංඛ්‍යාවක් ඉන්න ඒ කිසිම පහසුකමක් නැති පාසල්. එතකොට අපි පැහැදිලිවම දන්නවා මම ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර නුවර කලාවිය දුෂ්කර ගම්මා හොටු ගම්මානවල අත වශයෙන්ම සමහර පාසල් තියෙනවා වැසිකිළියක් නැති. අපේ ආදරණීය අම්මට තාත්තට හිතන්න වෙනවා සමහර විට මගේ අයන්න ආයන්න කියන ඉස්කෝලේ යන දරුවෝ ගිහිල්ලා වැසිකිළියක් නැති පාසලකට ඉස්කෝලේ යන්නේ. මේක ඉතාම ඛේදනීය තත්ත්වයක්. සමහර පාසල් වලට පිහිනුම් තටාක තියෙනවා, සමහර පාසල් වලට ආවම වශයෙන් වැසිකිළියක්වත් නැහැ. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. ඉතින් මම හිතනවා අපේ අයවැය ප්‍රකාශය තුළ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ආමන්ත්‍රණය කරපු ඒ කිලෝමීටර් 3කට ආසන්න වපසරියක් තුළ පාසලක් පිහිටුවේ යුතුයි කියන කාරණය අපේ අයවැය ප්‍රකාශයෙන් කියවෙනවා. එතකොට ඊට වැඩිය විශේෂයෙන්ම මේ කාරණාව විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් ගත්තහම පාසල් වලට පෙර පාසල් වියේ සිටම විශ්වවිද්‍යාලය දක්වාත් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි දක්වාත් අයවැය ප්‍රකාශය තුළින් වෙන් කරන ආදායම ඉතාම ප්‍රබලයි. ඉතින් ඒක ඉතාම වැදගත් කාරණාවක් විදිහට අපි සලකනවා. ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යාධාරයේ ඉඳලා ඒ සියලු දීමනාවන් සම්පූර්ණයෙන්ම වැඩි කරලා තියෙනවා. වෘත්ති අධ්‍යාපනයේ සිසුන්ට ලබා දෙන ශිෂ්‍යාධාරයේ රුපියල් 4000 සිට 5000 දක්වා වැඩි කරලා තියෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ 5000 සිට 7500 දක්වා වැඩි කළා. ශිෂ්‍යාධාරයේ 4000 සිට 6500 දක්වා වැඩි කරා. විශ්වවිද්‍යාලවල ගුණාත්මක භාවයේ වර්ධනය සඳහා රුපියල් මිලියන 135000ක් මිලියන 135000ක් කියන්නේ ඉතාම සුවිශාල මුදලක්. රටේ විශ්වවිද්‍යාල ආයතනවල පර්යේෂණ කටයුතු සඳහා ගුණාත්මක තත්ත්වයන් වර්ධනය සඳහා මෙතරම් සුවිශාල මුදලක් වෙන් කළ පළමු අයවැය විදිහට තමයි අපි මේක දකින්නේ. ඊට අමතරව නියෝජ්‍ය කතානායකතුමනි, උතුර උතුරු මැද ඌව මධ්‍යමහා බස්නාහිර ක්‍රීඩා පාසල් සංවර්ධනයට මිලියන 500ක මුදලක් වෙන් කරලා තියෙනවා. යාපනයේ පුස්තකාලය සංවර්ධනයට රුපියල් මිලියන 100ක්, අනෙකුත් ප්‍රාදේශීය පුස්තකාල සංවර්ධනයට රුපියල් මිලියන 200ක්, මේ ආදි වශයෙන් තාම සුවිශාල මුදලක්. මේක මේ රටේ අධ්‍යාපනයේ තිරසාර සංවර්ධනයක් සඳහා ඉතාම පැහැදිලිව පසුබිම් කොටගත්න අභිලාෂ කොටගත්තු අයවැයක් විදිහට තමයි අපි දකින්නේ. අධ්‍යාපනය වෙනුවෙන් පැහැදිලිවම මේ වෙනකොට බිලියන 619කට වැඩි මුදලක් අපි පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් වශයෙන් යොමු කරලා තියෙනවා. ඉතින් මේක ඉතාම සාධාරණ විශිෂ්ට අයවැයක් විදිහට අපි සලකන්නේ. මේ රට සබුද්ධික සමාජයක් ගොඩනැගීමේහිලා අත්‍යවශ්‍ය ඒ සාර්ථක ජවසම්පන්න ශක්ති සම්පන්න පදනම නිර්මාණය කරන තත්ත්වයන් යටතේ. ඉතින් මට පුදුමයි කියන්න මේ මොහොතේදී නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගෞරවනීය විපක්ෂ නායකතුමන් පැහැදිලිවම කියනවා සිස්ටම් චේන්ජ් එකක් යන. සිස්ටම් චේන්ජ් එකක් කරන්ද පැහැදිලිවම අපිට පුළුවන් වෙන්නේ මේ සියල්ල වෙනස් කිරීම තුලින්. හැබැයි එතුමන් කිඹුල් කඳුළු හෙලනවා දේශපාලන පලිගැනීම් කියලා ඒ අපි යම් යම් වෙනස් කිරීම් කරනකොට මේක ඉතාම පැහැදිලි තර්කයක් නැති තර්කයක්. ඉතින් ඒක නිසා මට හිතෙනවා එතුමන් කියපු ඒ දසවැදෑරුම් රාජ්‍යතාන්ත්‍රික ලක්ෂණ අපේ අයවැය තුල පැහැදිලිවම තියෙනවා මේක ඉතාම හොඳින් කියවන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් මේ තත්ත්වයන් යටතේ මං හිතන්නේ අපි ජාතික ජනබලවේග ඉදිරිපත් කරන මේ යම් යම් සාධනීය යෝජනාවන් සාධනීය වැඩසලසුම් ඒ සියල්ලට මඩ අවලාද බොරු ප්‍රචාර ඔස්සේ මේක අවතක්ෂේරු කරන්න උත්සාහ කරන සියලු දෙනාට මං කියන්න කැමතියි අපේ සුභාසිතියේ තියෙනවා එක්තරා කාව්‍යයක් කවි කඩක් විගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ සිඳිත බිඳිත එකලෙස පැති රෙයි සුවඳ කියලා. ඇත්ත වශයෙන්ම සඳුන් කඳක් නිකන් තිබ්බට නියෝජ කතානායකතුමනි සුවඳවත් වෙන්නේ නැහැ. මේකට ගහන්න ඕන, තලන්න ඕන, කඩන්න ඕන, කුඩු කරන්න ඕන. මේ තත්ත්වයන් යටතේ තමයි සඳුන් කඳ වඩාත් ලෝකේ පුරා සුවඳවත් වෙන්නේ. ඉතින් මං හිතන්නේ ජාතික ජනබලවේගයත් ඒ වගේ. ජාතික ජනබලවේගය මේ සියලු චෝදනාවන්ගෙන් පැහැදිලිවම සැලෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මූලික කොටගත්තු, මේ අයවැය ප්‍රකාශය මූලික කොටගත්තු අනාගත තිරසාර සංවර්ධනයක් සඳහා පැහැදිලිව මේ රටට යහපත් අනාගතයක් නිර්මාණය කරනවායි කියන කාරණේ අවධාරණය කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට මට කාලය ලබා දුන්නට.